මොනවද බුදු කෙනෙක් ලෝකයාට දේශනා කරන්නේ මොනවා ගැනද? බුදු කෙනෙක් දේශනා කරන්නේ මොනවා ගැනද කියන්න උත්තරද? චතුරාර්ය සත්‍ය නේද? චතුරාර්ය සත්‍ය තමයි බුදු කෙනෙක් ලෝකයාට දේශනා කරන්නේ. චතුරාර්ය සත්‍ය කියන්නේ මොනවද? දුක, දුක ඇති වෙන්න හේතුව, දුක නිරෝධය, ඊළඟට නිරෝධගාමිනී ප්‍රතිපදාව, මාර්ගය. දුක්ඛ සත්‍ය, නිරෝධ සත්‍ය තුනයි. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, මාර්ගයන්නේ අන්තිමට ඒකද? නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය නේද? දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. ඔක අහලා තියෙනවනේ. ඒකට දුක කියන එක මොකක්ද කියලා කියනවා පිරිසිඳ දකින්න ඕන. ඒ කියන්නේ දුක කියන එක අවබෝධ කරගන්න ඕන. ඊළඟට දුකට හේතුව හොයාගෙන ඒක අයින් කරන්න ඕන. දැන් හේතුව තිබුණා දුක හටගන්න. නේද? හටගන්න හේතු තිබුණා හටගන්නවනේ. ඒකට දුක අපිට නැති කරන්න බෑ හේතු ඉතුරු වෙයි. නේද? දුක හටගන්න හේතුව හොයාගෙන හේතුව අයිකලොත් තමයි දුක හටගන්නේ නැත්තේ. හේතුව තිබුණත් හටගන්නවා. ඒකට දුකයි සමුදයයි කියන්නේ සමුදය තියනවා නම් දුක තියෙනවා. සමුදය නැති වුණොත් දුක හටගන්නේ නැහැ. ඒක සමුදය නැති කරන එක තමයි මාර්ගය වෙන්නේ. දුක හටගන්න හේතුව තමයි සමුදය කියන්නේ. නේද? එක සමුදේ තියනා නම් දුක තියනවා. දුක හට ගන්න හේතු තියනා නම් දුක හට ගන්නවා. නේද? ඒකට මාර්ගය කියන්නේ දුක හට ගන්න හේතු අයින් කරන එක. දුක්ඛ සමුදය දුරු කරන එක තමයි මාර්ගය. ඒක සමුදේ නැති වුණොත් දුක හටගන්නේ නැහැ. ඒකට කියනවා දුක්ඛ නිරෝධය කියලා. දැන් හටගත්තු දුක නැති කරන්න පුළුවන්ද? ඒක හටගෙන ඉවරයි නේද? අපට පුළුවන් ආයේ දුකක් හටගන්න එක නවත්තන එක. හටගත්තු දුකට කරන්න දෙයක් නැහැ නේද? හේතු යෙදිලා ඉඳනේ හටගෙන තියෙන්නේ. ඒත් අපට පුළුවන් නැවත දුකක් නූපදින තත්වයකටපත් කරන්න. ඒක තමයි මේ එකට තියෙන මාර්ගය තමයි ආර්ය මාර්ගය කියන්නේ. නැවත දුක නූපදින විදිය. හරි. දුක කියලා මොනවද අහලා තියෙන්නේ ඔයගොල්ලෝ? ධර්මයේ. ඉපදීම දුකයි. ජරාව දුකයි. ජරාව කියන්නේ? ජරා ගොඩවලද? මොනා ජරාව? වායසට යනවා. ජරාවටපත් වෙනවා කියන්නේ වායසට යනවා. දිරලා යනවා. ඉපදීම දුකයි, ජරාව දුකයි. ව්‍යාධි කියන්නේ ලෙඩ වෙන එක. ලෙඩ වෙන එක දුකයිද? දුකයි නේ. නැහ කවුරුත් කැමති නෑ ලෙඩ වෙලා. ඊළඟට මරණය. මරණය දුකයිද? කවුරු මැරෙන එක දුක? දෙත් කතා කරමු. අපි කැමති අය මැරෙනකොට දුකයි. නේද? අපි කැමති දේවල් නැති වෙනකොට දුකයි. ඒක කැමති අය ඉන්නා නම් ඒගොල්ලෝ මැරෙනකොට දුකයි. තමන්ව මැරුවොත් ඒකට දුකයි. ඒක දන්නේ නැහැ. ජීවත් වෙන්න අය තමයි දුක් විඳින්නේ නේද? මැරුණ කෙනා කොහේ යනවද කියලා කවුරුත් දන්නේ නැහැ. එයා සමහර විට හොඳට hina වෙවි ඇති මේ තිබුණ කරදරෙන් බේරුණා කියලා. නේද? දිව්‍ය ලෝකේ එහෙම ගියොත් මොන කරදරයකද හිටියේ? ඔව්. ඉන්න අය යා ගියාට අඬනවා. ගිය එක්කෙනා හොඳට දාලා ආපු එකට සතුටු වෙනවා. නේද? ඒ දුක් විඳ විඳ ලෙඩ වෙනවා, වායසට යනවා, නේද? කරදර ගොඩකින් මිදුණා කියලා සතුටු වෙන්න පුළුවන්. අපි මෙහි ඉඳා අඬනවා. එයා හොඳ තැනකට ගියාට අඬනවා. ඒ මේ හිටියනයි දුක් ඉඳවිද ඉන්න ඕනේ. මැරෙන්න කලින් දුක් ඉඳවිද නැ ඉන්නේ නේද? ඉතින් මැරුණා කියලා අඬනවා. එයා හොඳ තැනකට ගියා කියලා අඬන්නේ. මේ හිටියනම් ලෙඩ ඇඳට වෙලා ඉන්න තව ටිකක් දුක් ඉඳවිද හිටියනම් සතුටුයි. ඔව් නුවණින් බලන්න ඇති හින්දා නේද අඬන්නේ. මැරිලා උපදිනවා කියන්නේ මීට වඩා හොඳ ශරීරයක්නේ. සතෙක් වෙලා ඉපදුනත් හොඳ ශරීරයක් ලබනවා නේද? ලෙඩ වෙලා දුක් ඉඳින්ද ඉන්නවට වඩා නැත්. මොකටද කවුරු හරි මරුණා ගන්න මේ දුක් විඳ විඳ හිටියනම් හොඳයි නේ. බොරුවට නේද අඬන්නේ එතකොට මරුණා. මොකටද අඬන්නේ? යාට මොනවා හරි වුණාටද නැත්නම් අපිට මොනවා හරි නැති වුණාටද අඬන්නේ? අපිට මොනවා හරි නැති වුණාට තමයි අපි අඬලා තියෙන්නේ. අරයට හොඳක් දැන් හරකක්ද කියන කතාව නෙවෙයි නේද? අපිට යම් කිසි සතුටක් තිබුණා නම් එයා ඉන්න ඉඳ ඕක නැති වුණාට තමයි මේ අඬන්නේ. එයාට හොඳක් වුණාද නරකක් වුණාද කියලා නෙවෙයි නේද? අනේ දැන් මේවා කරලා දෙන්නේ කවුද? එහෙමනේ අඬන්නේ නේද? ඒ තමන්ට නැති වුණාට අඬන්නේ. ඒකට මොනවා වුණාද කියන එක නෙවෙයි. දැන් බුදුදහම කියන්නේ මතක තියාගන්න නුවණින් හොයන එක. අපි අර සම්මතේ ඉන්න විදිහ නෙවෙයි ටිකක්. නුවණින් හිතලා බලන්න. ආ? එහෙනම් දැන් තමන් මැරෙන එක ටිකක් මැරෙන්න බයයි නේද? ඈ පොඩි බයක් තියෙනවා නේද? බයක් නැහැ. වැඩක් නැහැ නම් තමයි. ඒ වුණාට දැන් අද හෙට විතර වෙනකොට මැරෙයි කියලා හිතුනොත් ටිකක් බය හිතෙන්නේ නැහැ. හොඳටම ඒක තමයි නෙත්තොත් පිටි. හා? දැන් හෙට මැරෙන්න කැමතිද? නැහැ. ඒක තමයි. මැරෙන්න වුණත් එහෙම දන්නේ නැති එක නෙමෙයි මැරෙන්න වුණොත් කැමතිද? මැරුණත් උපදිනවම ඉපදුනොත් මැරෙනවා වගේම මැරුණොත් උපදිනවා. රහත් වෙනකන් ඕක තමයි තමයි නේද? සංසාරේ යනවා. ඒක නිකන් මේ ඇඳුමක් මාරු කරනවා වගේ තමයි. ඇඳුමක් පරණ වෙලා ගියම විදි කරලා අලුත් එකක් ඇඳගන්න නේද? මේ ජීවිතයේ තියෙන මේ ආයතන ටික ඇහ කන නාසය දිව ශරීරය ඔවා පාවිච්චි කරන්න බැරි වෙනකොට මැරෙනවා නේද? මැරෙනවා කියන්නේ ඒක නේද? ඇහැ වැඩ කරන්නේ නැති වෙනවා, කන වැඩ කරන්නේ නැති වෙනවා, නාසය වැඩ කරන්නේ නැති වෙනවා, දිව වැඩ කරන්නේ නැති වෙනවා නේද? ශරීරය වැඩ කරන්නේ නැති වෙනවා. ඔක නෙවෙයි මැරෙනවා කියන්නේ. ඒවා වැඩ කරන්නේ නැති වෙනකොට තව වැඩ කරන ශරීරය අල්ලගන්නවා. නැත්නම් උපදිනවා. කාරියට මේ ඇඳුමක් පරණ වෙලා ඉලිලා යනවා. දැන් අඳින්න බැ. ඒක අයින් කළා. හොඳ ඇඳුමක් අරගත්තා වගේ නේද? ඒකකට අඬන්න ඕනද? බය වෙන්න ඕනද? හා? ඒක දන්නේ නැති හින්දාද මැරෙන්න බය? ආයි උපදීද දන්නේ නැහැ. ඒකද බය? හා? මැරෙන්න බය ඇති වෙලා තියෙන්නේ ඇයි? මම හිතන්නේ මොනවා හින්දාද බය? ආසාව. මොනවට ආසාව? මම එකතු කරගත්තු දේවල් ටික අරන් යන්න බෑ.
ඒකට බයයි.
ඒකට බයයි. ඕක තමයි බය තියෙන්නේ. හා? දාලා යන්න වෙනවා. දැන් මේ ජීවිත කාලෙදී අල්ලගත්තු කට්ටියව දාලා යන්න වෙන. ඕකට තමයි බය. නේද? වෙන බයක් නැහැ. ඉතින් ගියාම අලුත් යාළුවෝ ටිකක් හම්බුයි. ඉතින් මෙහෙට එනකොට දැනගෙන තාවි කවුරු හම්බ වෙයිද දන්නේ නැහැ කියලා. මේ ලෝකෙට එනකොට දැනගෙන දාවි මට හම්බෙන්නේ මේගොල්ලෝ මේගොල්ලෝ නේ. ඒ වගේ තමයි ඉතින් අලුත් වෙනකට යනකොට කවුරු හම්බෙයි දන්නේ නැහැ. සමහර විට මීට වඩා හොඳ අය හම්බෙයි. ඈ නැහැ කොහේ ගියත් කවුරු හරි හම්බෙයි. පණුවෙක් වෙලා ඉපදුනත් පණුව ගොඩක් හම්බෙයි. මේගොල්ලෝ යාළු රිලව එක්කලා හිටුණා තව රිලව ගොඩක් ඉන්නවා නේද කණ්ඩායමක් ඉන්නේ එහෙනම් මොකටද මේ බය වෙනවා කියන්නේ අල්ලගත්තු කට්ටිය දාලා යන්න බැරි කම නේද ඔව් අල්ලගත්තු දේවලුයි අයිති කරගත්තු දේව ටිකක් තියෙනවා ඒ ටික කවුරු අල්ලගන්නේ ඉඳන් ඇවිල්ලා තමන්ගේ කියලා අල්ලගත්තු පිරිසක් ඉන්නවනේ මගේ කියලා. ඒගොල්ලෝ මීට කලින් මේ කොහේ හිටියද දන්නවද? ඒගොල්ලෝ මනුෂ්‍ය ලෝකෙට එන්න කලින් කොහේ හිටියද දන්නවද? කවුරුත් කියන දන්නේ නැහැ. අපේ අර මැරිච්ච දෙමළ කට්ටිය කොටි නේද? කොළ දැන් ළමයි වෙන්න පුළුවන් මොනුගුරෝ වෙන්න පුළුවන් නේද? එතකොට තරහයි දැන්. දැන් හොඳයි අපේ වගේ නේද? බුදුහාමුදුරුවෝ පෙන්නන මේ සසරේ කොච්චර දිගයිද කිව්වොත් ඔය හැම එක්කෙනාම අපේ අම්මා තාත්තා විලා ඉඳලා තියෙනවා නේද? කාට හරි බනිනව නම් තරහ වෙනව නම් ඉතින් අර පරණ අම්මා තාත්තා ඒගොල්ලෝ එක්ක තමයි ඉන්නේ. එහෙම වෙන්නේ. සත්තු උනත් එහෙමයි. අපි සත්තු වෙලා උපදිනවා නේද? බෝධිසත්වය සත්තු වෙලා ඔච්චර ඉපදුනාද නේද? තියනවා නේද ජාතක කතා. පඳුරෙක් වෙලා ඉඳලා තියෙනවා. ඇතෙක් වෙලා ඉඳලා තියෙනවා නේද? දැන් අපි කොච්චර සත්තු වෙලා ඉඳලා ඇද? ඈ? මේ ඉච්චර සසර දිගින්ද තමයි කියන්නේ මේ අනන්ත සසරේදී. කෙලවරක් නොපෙනෙන සසරේදී ඔය හැමෝම අපේ අම්මා තාත්තා වෙලා ඉඳලා තියෙනවා. සතෙක් මරන්න එහෙම වුණත් මතක් කරගන්න ඕන. මේ මස් කන්නේ අපේම කෙනෙක්ගේ වෙන්න පුළුවන්. නේද? ඒක තමයි මේ සසරේ හැටි. ඈ? එතකොට අපි මැරෙන්න බයකුත් ඇති වෙලා තියෙනවා. දැන් හොයන්න ඕනේ බයක් ඇති වුණහම ඇයි මේ බය තියෙන්නේ කියලා හොයන්න ඕනේ. එතකොට තමයි බය නැති කරගන්න පුළුවන්. තන මරණය දුකක් වෙලා තියෙන්නේ මරණයට අපි ලොකු බයක් තියෙනවා. නේද? ජීවත් වෙන්න හරි ආසයි. මොකටද ජීවත් වෙන්නේ? මෙච්චර කල් ජීවත් වෙනවා කියලා මොනවද කළේ? අපේ ඇහැ කන නාසය දිව ශරීරය පිනෙව්වා කියන්නේ ඇහෙන් රූප දකිනවා කනෙන් ශබ්ද අහනවා නාසයෙන් ගඳ සුවඳ බලනවා දිවෙන් රස බලනවා නේද? දවල් දානේ ගන්නකොට එහෙම දිවෙන් රස තමයි බැලුවේ නේද? ඊළඟට කයින් ස්පර්ශ ලබන ඕක තමයි ජීවත් වෙනවා කියලා කරන්න මෙච්චර කාල කරලා තියෙන්නේ ඔයදී නේද? හිතා අමතරව දෙයක් නැහැ. ඊළඟට හිතෙන් හිතා. ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන හය ඉනෝනෙක්. ඔය හයට තමයි බුදුරජාණන් වහන්සේ මේ ඔක්කොම කියන්නේ සියල්ල කියන්නේ ඔය හයට. ආයතන හයට. ඔය ආයතන හයෙන් හින්දා තමයි අපි ජීවත් වෙන්නේ. අපි සතක් වින්දනා විඳලා තියෙන්නේ ඔය ආයතන හයයි. දුකක් වින්දනා විඳලා තියෙන්නේ ආයතන හයයි. නේද? එතකොට දැන් ඔන්න දුක කිව්වා, ඉපදීම දුකයි කිව්වා, ජරාව, ව්‍යාධිය, මරණය දුකයි කිව්වා. කාමනා දුක්ති. ජාති, ජරා, ව්‍යාධි, මරණ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා කියනවා. ශෝක කියන්නේ හිතට දැනෙන දුක්වලට ඊළඟට දුක් වෙනවා. දෝමනස්ස උපායාස. උපායාස කියන්නේ ඒවා නිකන් හිතින් බැරි ගානට දුක වැඩි වුණාම එන්නේ ඒ මට්ටම. ඒකේ අනිත් පැත්ත කියනවා ප්‍රියං හා එක්වෙන එක දුකයි. ප්‍රියංගෙන් වෙන් වෙන්න වෙන එක දුකයි. ඊළඟට කැමති දේ නොලැබෙනකොට දුකයි. ඒවත් සාමාන්‍යයෙන් වටහා ගන්න පුළුවන් නේද? සාමාන්‍ය අපි දුකයි කියන ඒවා. කැමති දේවල් නොලැබෙනකොට දුකයි. ඒතර අපිට ලබා ගන්නම බැරි කැමති දේවල් ටිකකුත් තියෙනවා. කියන්න පුළුවන් මොනවාද? වයසට නොයා ඉන්නේ එක. කැමති නේද? කැමති වුණාට ලබා ගන්න පුළුවන්. ලබා ගන්න බැරි දේවල්. නේද? ලෙඩ නොවි ඉන්න එක. හරි කැමති නේද ලෙඩ නොවි ඉන්න පුළුවන්. පුළුවන්ද ලෙඩ නොවි? දැන්. මැරෙන්නේ නැතුව ඉන්න එක. ඒකටත් හරි කැමති. ඉන්න පුළුවන්. ඉන්න බෑ. නේද? අපි කැමති වුණාට ලැබෙන්නේ නැහැ. දැන් පේනවාද කැමති දේ නොලැබීමේ දුකට අහු වෙලා කියලා? කොච්චර අරව මේවා ලැබුණා? වයසට නොයා ඉන්න බෑ. ලෙඩ නොවී ඉන්න බෑ. මැරෙන්නේ නැතුව ඉන්න බෑ. එතකොට දැන් බෝධිසත්වයා එහෙම නැත්නම් සිදුවත් කුමාරයා ඔය ටික දැක්කා නේද? කොයිලා වේ? සතර පෙර නිමිති දැකි. වයසට ගිය අය දැක්කා, ලෙඩ වුණ අය දැක්කා, මැරෙන අය දැක්කා නේද? ඔව්. එතකොට චන්න ඇමති කියා දුන්නා. හා? සිද්ධාර්ථ කුමාරයා අහනකොට ඔය මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත මටත් ඕක වෙනවද? ඔව්, උපවංශයටත් වෙනවා. වයසට යන එක, ලෙඩ වෙන එක, මැරෙන එක. ඔයින් බේරෙන්න බැහැ. ඔන්න එතකොට මේ කොච්චර රජ සම්පත් තිබුණත් මේ දුකෙන් ගැලවිලා නැහැ කියලා දැක්ක නේද? එතකොට හොයාගෙන ගියේ කවදා හරි ওই ජරා ව්‍යාධි මරණ නැති තත්වයක් නේද? හම්බ වුණාද එහෙම තත්වයක්? නිවන කියන්නේ බුද්ධත්වයේ අවබෝධ කළා කියන්නේ. එතකොට කිව්වා නිවන කොහොමද කියන්නේ? අජර අමර නේද? කොහොම කියනවා? ජරාවක් නැති, මරණයක් නැති, ව්‍යාධියක් නැති, ජාතියක් නැති, අජාත කියනවා. ජාතියක් නැති. ජාති, ජරා, ව්‍යාධි, මරණ මොකුත් නැති තත්වයකට තමයි නිවන කියන්නේ. එහෙමත් අහලා තියෙනවා නේද? අජර අමර කියලා නේද? අහමගෙන් හිතනකොට අනිත් පැත්තට හිතනා නේද? බුදුරජාණන් වහන්සේ වයසට ගියේ නැද්ද? ලෙඩුනේ නැද්ද? මැරුනේ නැද්ද? හිතන්නේ නැද්ද? කද්දු ඈ ප්‍රශ්නයක් තියනා නේද? නිවන කියන්නේ එක පැත්තකින් කියන ජරාවක් නැති, ව්‍යාධියක් නැති, මරණයක් නැති තත්වයක්. ඒ රහතන් වහන්සේලා වයසට ගියේ නැද්ද, ලෙඩ වුණ නැද්ද, මැරුණ නැද්ද? තේරම වුණා. මොකද්ද වරදක් තියෙනව නේද? ශරීරයට එහෙම වුණා. ශරීරයට එහෙම වුණාට රහතන් වහන්සේ කියන්නේ ශරීරය අයිති කරගත්තු කෙනෙක්ද අපේරිය කෙනෙක්ද? අපේරිය. ශරීරය මම නෙවෙයි, මගේ නෙවෙයි කියලා අපේරිය. දැන් අපි මම මගේ කියලා අල්ලගෙන තියෙන ටික දාලා යන්න බැරුව නේද දැන් මැරෙන්න බයයි කිව්වේ? දුක. ওই ටික අපේරියොත් දුක් වෙන්න තියනවද? මම මගේ කියලා අල්ලගත්තු ටික අපිට ටික ටික අතෑරුණා. හා වැඩියෙන් අල්ලගෙන ඉන්නේ මේ ශරීරය. මම කියලාත් අල්ලගෙන මගේ කියලාත් අල්ලගෙන නේ. ශරීරයට මම කියලාත් කියනවා මගේ ශරීරය කියලාත් කියනවනේ. ඕක දාලා යන්න බැරි කම තමයි මරණයට තියෙන බය. නේද? එතකොට ඔය යාති ජරා ව්‍යාධි මරණ කියන්නේ අපිව දුකටපත් කරන ලක්ෂණ. දුකටපත් කරන ලක්ෂණ ටික. නේද? ඒවා අපි කැමැති අල්ලගෙන ඉන්න අයට ඒවා උනත් තමයි අපිට දුක දෙන්නේ. අපි අල්ලගෙන නැති අයටත් ඕවා වෙනවනේ. ලෙඩ වෙනවා, වයසට යනවා, එතකොට අපිට දුකයි. එතකොට දුක නැහැ නේද? නැත්? තරහකාරයෙක් එහෙම ලෙඩ වුණාම දුකයි. ඔව්, හොඳ වෙටි උඹ තමයි ඉන්නේ තිබුණේ කිය. ඉස්සි අර ඇක්සිඩන්ට් එකක් එහෙම වෙලා කියලා ආරංචි වුණා. කොහොම වෙලා මදි කියයි. ඈ? තරහකාරයෙක්. තමන්ගේ කෙනෙකුත් එතන හිටියා. අනේ මොන කර්මයක්ද දන්නේ අපරාදී. එකම දේ වෙලා තියෙන්නේ දෙන්නටම. නේද? කෙනෙක් අල්ලගත්තු කෙනෙක් නම් අපි දුක් විඳිනවා. අපි අල්ලගෙන නැත්තම් එහෙම ප්‍රශ්නයක් නැහැ. පේනවද? දැන් අපි අල්ලගෙන මගේ කියලා අල්ලගත්තු කෙනෙකුට ওই ලක්ෂණ ටික වුණා. ලෙඩ වුණත් වයසට ගියොත් මැරුණත් තමයි දුක් වෙන්නේ. අපි අයිති කරගෙන නැත්තම් ওই ටික වුණාට දුක් වෙන්න දෙයක් නැහැ. එතකොට දැන් ලෙඩ වෙන එකේද දුක තියෙන්නේ, වයසට යන එකේද දුක තියෙන්නේ, මරණයේද දුක තියෙන්නේ? නැහැ. අපි අල්ලගෙන තිබුණොත් ඒවට ඕවා වෙනකොට තමයි දුක. දේවා මිනිස්සු වෙන්න පුළුවන්, පණ තියෙන දේවල් වෙන්න පුළුවන්, පණ නැති දේවල් වෙන්න පුළුවන්. පණ නැති දෙයක් වුණත් Taman අල්ලගෙන ඉන්නකොට ඒවට මොනවා හරි වුණොත් නැති වුණොත් කැඩිලා බිඳිලා ගියෝ ඒ දුක් වෙනව නේද? ඔව්, පණ තියෙන්නම ඕනේ. මේ ලෝකෙට අයිති ඕනම දෙයක් පණ තියෙන වේවා, පණ නැති වේවා, මගේ කියලා අල්ලගත්තා නම් ඒවා කැඩිලා බිඳිලා යනකොට, ලෙඩ වෙනකොට, ජරාවට පත් වෙනකොට, නේද, නැති වෙනකොට දුක් වෙනවා. එතකොට ඔය දුකට හේතුව පේනව නේද? දුකට හේතුව පේනව නේද? අල්ලා ගැනීම කියලා. මගේ කියලා අල්ලා ගැනීම. ඒතර මගේ කියලා අල්ලගත්තු දෙයක් කැඩිලා බිඳිලා යනවා නම්, නැත්නම් ජරාවට පත් වෙනවා නම්, වයසට පත් වෙනවා නම්, නැති වෙනවා නම්, විනාශ වෙනවා නම්, මැරෙනවා නම්, ඒක දුක. දැන් අපි වැඩියෙන්ම අල්ලගෙන තියෙන්නේ මොකද්ද? ශරීරය. තමන්ගේ ශරීරය. තමන්ගේ. ඒ කියන්නේ මගේ කියලා අල්ලගෙන නේද?
එතකොට ඒක ලෙඩ වෙනකොට අපිට දුකයිද නැහැ?
දුකයි.
ඒක වයසට යනකොට
දුකයි.
ඒක මැරෙනකොට දුකයි. ඇයි දුක? ඒක මගේ කියලා. මම කියලා. හරිද? අපේනවාද? ඒ තණ්හාවෙන් අල්ලා ගැනීම තමයි දුකට හේතුව වෙලා තියෙන්නේ. හරි? බුදුහාමුදුරුවෝ ඒ විදිහට දුකට හේතුව හොයා ගන්නවා පෙන්නනවා. තණ්හාව තමයි දුක්ඛ සමුදය. නේද? ආස කරලා ඇලීමෙන් අල්ලා ගැනීම. ඔය තණ්හාව නැති වුණ දවසට දුක පොඩ්ඩක්වත් ඉතුරු වෙයිද? නැහැ. දුක හටගන්න හේතුව අල්ලා ගැනීම තණ්හාව. සංහාව නැත්තම් දුක ඇති වෙන්නේ හේතුවක් නැහැ. මේකයි සමුදය දුර වෙනකොට දුක්ඛ නිරෝධය. එහෙනම් දුක නැති කරන මාර්ගය කියන්නේ සංහාව නැති කරන මාර්ගය වෙනවා නේද? සංහාව ෂය කරන මාර්ගය. දුක්ඛ සමුදය කියන්නේ සංහාව. සංහාව නැති කරන මාර්ගය. ඒක තමයි චතුරාර්ය සත්‍ය කියන්නේ. දුකයි දුක්ඛ සමුදයයි නිරෝධයයි මාර්ගය. තේරුම් ගත්තොත් අන්න එනවා හරි දැක්මක් කියලා එක. මේකට කියනවා සම්මා දිට්ඨිය කියලා. නේද? මේවලුදි දැක්ක. ඒක එහෙම කෙනාට තමයි ඔය ඔබට හේතුව දුරු කරන මාර්ගයට වැටෙන්න පුළුවන්. දුක මේකයි කියලා දැනගන්න ඕන, සමුදය මේකයි කියලා දැනගන්න ඕන, නිරෝධය මේකයි කියලා දැනගන්න ඕන. මාර්ගය මේකයි කියලා දැනගන්න. ඒතර ඔකම නිකන් කිව්වට ඔය දැනෙන මත් මේ දුකෙන් ඕක තේරුම් ගන්න අමාරුයි. ඉස්සර කරනවා. මෙහෙම කිව්වට කෙටියෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධයමයි දුක කියන්නේ. ඒ කියනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. නේද? එකක් අහලා තියෙනවා. මොනවාද පංච උපාදානස්කන්ධ කියන්නේ? රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ. ඔය පහ. නේද? රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ කියන පහේ තමයි දුක හටගන්නේ. ඒ කියන්නේ අපි අල්ලගන්න මම වගේ කියලා අල්ලගන්නේ ওই පහෙන් එකක්. රූපය මම වගේ කියලා අල්ලගෙන නේද? කොයි රූපේද? ශරීරය. ශරීර රූපේ නේද? මම වගේ කියලා අල්ලගෙන. ආ? ඒ වගේ වේදනාව, සංඥාව, සංකාරය, විඥාණය මම වගේ කියලා හිතනවා නම් කොට ඒවට අර කියන කතා ටික දෙනකොට දුක් විඳින්න වෙනවා. දැන් රූපය මගේ මම කියලා අල්ලගෙන ඉන්න හින්දා ශරීරයේ රූපේ නේද? ඒක මම කියලා හරි මගේ කියලා හරි හිතන් ඉන්න හින්දා ඔය ශරීරයට මොකක් හරි වෙනකොට දුකයි නේද? ලෙඩක් වෙනකොට දුකයි. නෑ, වයසට යනකොට දුකයි. මැරෙනකොට දුකයි. නේද? ඔය ශරීරයේ මගේ නොවුන දවසකත් ඔය දුක තියෙයි. වෙන්න බෑ නේද? දුකක් ඉතුරු වෙන්න බෑ. ඒක තමයි දැන් රහතන් වහන්සේ කියන්නේ ශරීරයක් අතහැරපු කෙනෙක්. ශරීරයවත් අල්ලගෙන නැහැ. හරි? ඒ තත්ත්වෙට එන්න පුළුවන් නම් දුකක් ඉතුරු වෙන්න විදිහක් නැහැ. කරන්න පුළුවන් වෙයිද ඒ වගේ? කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒකට ඕනකමක් එන්නත් ඕන. ශරීරය අතාරින්න කැමතිද? නාම කැමති නෑනේ. ඇයි? ශරීරයෙන් අපි සැපක් විඳින ආස්වාදයක් විඳින. මේ හින්දා ඔක අතාරින්න කැමති නෑ. මගේ නෙවෙයි කියන්න කැමති නේද? අනිත් අල්ලගත්තු රූපත් මගේ නෙවෙයි කියන්න අපි කැමති නෑ. මට නැති වෙනවට කැමති නෑ. නේද? දැන් රූපය ගැන ඔය හින්දා ඔන්න බුදුහාමුදුරුව කියනවා බොහොම ගැඹුරින් හොයන්න කියලා. රූපය ගැන හොයන්න විදියක් කියනවා. මොකද්ද විදිහ? රූපය කියන්නේ මොකද්ද? ඉති රූපං. රූපය කියලා අදහස් කරන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලම බලන්න කියනවා. ඊළඟට කියනවා ඉති රූපස්ස සමුදයෝ. මේ රූපය හටගන්නේ ඇයි? හටගන්න හේතු ටික මොනවා? මොකද්ද පළවෙනි එක? රූපය කියන්නේ මොකක්ද? ඉති රූපං කියනවා. ඊළඟට කියනවා මේ රූපය ඇති වෙන්නේ ඇයි? හටගන්නේ ඇයි? රූප සමුදය මොකක්ද? ඉති රූපස්ස සමුදයෝ. ඉති රූපස්ස අත්තංගමෝ. මේකයි රූපේ අත්තංගමය කියන්නේ මොකක්ද? ඒ වචනේ දැනගන්න ඕන එක. අත්තංගමය කියන්නේ නිරෝධය වගේ. ඒ කියන්නේ සමුදේ නැත්තම් ඒ අනිත්‍යත්ව තමයි අත්තංගමය. හටගෙන නැහැ. සමුදේ යෙදුනොත් හටගෙන, සමුදේ යෙදුන් නැත්තම් හටගෙන නැහැ, නිරුද්ධයි. අත්තංගමය කියනවා. මේකයි රූපේ හට නොගන්න ස්වභාවය. නිරෝධය. ඔන්න ඕක දකින්න කියනවා. දැන් අපි දකින්නේ රූපය විතරයි නේද? රූප ටික පේනවා, රූප ටික දන්නවා, ඒ ටික අල්ල ගන්නවා. ඕක හටගත්තේ ඇයි කියලා අපි හොයන්නේ නැහැ. මේකේ අත්ංගමේ මොකද්ද කියලා දන්නේත් නැහැ. හට නොගන්නේ ඇයි කියන එක දන්නේත් නැහැ. එතකොට බුදුදහම දකින්න නම් ඔන්න ඕක හොයන්න කියලා. රූපය කියන්නේ මොකද්ද? රූපය හටගන්නේ ඇයි? රූපේ අත්ංගමේ මොකද්ද? ඔන්න ඕක දකින්න කෙනාට තමයි මේ ධර්මයේ දකින්න ඇහැ හම්බ වෙන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ. සම්මා දිට්ඨිය. ඕකම තව විදිහකට කියනවා මේ ලෝකය කියන්නේ මොකද්ද? ලෝක සමුදය මොකද්ද? ලෝකේ නිරෝධ වෙන්නේ කොහොමද? අත්ංගමේ මොකක්ද? ඔන්නෝක තේරුම් ගන්න කෙනාට තමයි මේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ මේ ලෝකෙන් එතර වෙන මාර්ගය ගැන දැක්ම පටන් ගන්න. ඒ කියන්නේ දුක නැති කරන මාර්ගය ගැන දැක්ම. සම්මා දිට්ඨියෙන් නේද පටන් ගන්න? ආරේෂ්ඨාංගික මාර්ගය. ඒකට සම්මා දිට්ඨිය ඇති කර ගන්න නම් පළවෙනි දේ තමයි ධර්මයක් අහන්න ඕන. මොකද බුදුදහමක් අහලා නුවණින් විමසන කෙනාට විතරයි ඒ දැක්ම ඇති වෙන්නේ. ධර්මය අහලා නුවණින් විමසන්න ඕන. අහුගටත් නැති. ඒක හොඳට නුවණින් විමසන්න ඕන. මේකද බුදු කෙනෙක් දේශනා කළේ? මේකද මේ ලෝකෙන් එතෙර වෙන මාර්ගය නේද? මේකෙන් දුක ඉතුරු නැතුව නිරුද්ධ වෙයිද? මොනවා නුවණින් විමසන්න. උගටම බෑ. කවුරු හරි කිව්වොත් මෙන්න මේ විදිහට දුක නැති වෙනවා කියලා එහෙම පිළිගන්න හරියන්නේ නැහැ. තමන් විමසන්න ඕන නුවණින් විමසන්න. නේද? කවුරුද දැන් අන්න දැන් විමසන්න බුදුහාමුදුරුවෝ ගැන පොඩි ශ්‍රද්ධාවකුත් තියෙනවා. දැන් පංච උපාදානස්කන්ධයේ දුකයි කිව්වනම් ඒක එහෙම වෙන්න ඇති කියලා නිකන් පිළිගන්නමක් එන්නවා. නිගත්තටම ඒක දැක්කම ඉන්නේ නැහැ. නේද? අපි අහලා තියෙන හින්දා දුකයි. පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා කියලා තියෙනවා ඒ හින්දා දුකයි. දැන් තාම Taman තුලින් දැකලා නෙවෙයි. නේද? දැන් අහලා දැනගත්තු එකට කියනවා ඥානතෝ කියලා. ඥානතෝ. ඊළඟට එන්නවන පස්සතෝ කියන එක. ඥානතෝ කියන්නේ දැනගත්තා. දැන් ඒක දකින්න ඕන. පස්සතෝ වෙන්න. ඥානං පස්සං යථාභූතං. මේ යථාභූත බව ඇත්ත ඇති හැටි අහලා දකින්න. අහලා විතරක් මන බණ අහනවා අහනවා ඉතින් ඉවරයක් නැහැ. ඒ වුණාට එතනින් එහාට යෑමක් නැන්නේ නේද? කී දෙනෙක් බණ අහනවා. ඒ වුණාට ඔක තමන් තුලින් දැක්මක් වෙලා නැහැනේ. ඇහුවටම හරි ඒක දැක්මක් කරන්න. ඥානං පස්සං යථාභූත. අහනදී දකින්නත් ඕන. දකින්න තමයි නුවණින් විමසන්නේ. අහගෙන හිටියට මදි. එතකොට කියන්න වෙන්නේ අරයා මෙහෙම කිව්වා, මෙයා මෙහෙම කිව්වා. මේ පරපොතේ මෙහෙම තිබුණා. ඒක දැනුම විතර. දැනුමාවත දැක්ම නැහැ. දැක්මාවහම කියන්න ඕනේ අරයා මෙහෙම කිව්වා, මෙයා මෙහෙම කිව්වා නෙමෙයි, මේක මෙහෙමයි කියලා කියන්න පුළුවන් වෙනවා. නේද? කවුරුත් කියලා තියෙන හින්දා හරි කියලා කියනව නෙවෙයි ඒක. මේක මෙහෙම. මොකක් හරි තමන් දැනගත්තහම, ප්‍රත්‍යක්ෂ විදියට දැනගත්තහම මෙහෙම කියන්න පුළුවන් නේද? මේක මෙහෙමමයි. දැන් ගෙදෙට යන පාර ඒක ඒ විදිහමයි. ආයේ කවුරු ඕනවා කිව්වත් ඒක වෙනස් වෙන්නේ නැහැ. ඇයි? තමන්ට ඒක ප්‍රත්‍යක්ෂයි. නේද? ඒ වගේ ප්‍රත්‍යක්ෂ දැක්මක් එන්න ඕනේ. දැන් තාම අපිට තියෙන්නේ ඔය චතුරාර්ය සත්‍ය පිළිබඳව අහලා දැනගත්තු ටික විතරයි. ඒක තමන් තුලින් දැකලා මට්ටම නැහැ. ප්‍රත්‍යක්ෂ බව. ඒකට දුක කියන එක ඔන්න බුදුහාමුදුරුවෝ පෙන්නවා මේක තමන් තුලින් දකින්න ඕනේ. ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. අවබෝධ වෙන්න ඕනේ. අවබෝධ වෙන්න දැන් පංච උපාදානස්කන්ධයේ දුකයි කියන එක තේරුම් ගන්නවා. ඒ පංච උපාදානස්කන්ධය කියලා රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ පහ. ඔය පහ දුකයිද කියලා හොයන්. කොහොමද හොයන්නේ? එළම දැන් හොයන විදිහක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා නේද? දැන් රූපය ගැන හොයන්න විදි තුනක් කිව්වා. රූපය කියන්නේ මොකක්ද කියලා දකින්න. ඊළඟට රූප සමුදේ මොකක්ද දකින්න? අත්ංගමේ දකින්න. ඔන්න ඕක දකින්න කෙනා තව වචනයක් කියනවා රූපයේ අනිත්‍ය සංඥාව වඩනවා කියලා. රූපයේ අනිත්‍ය සංඥාව වඩනවා. කවුද? රූපය මොකද්ද? රූපය හටගත්තේ ඇයි? සමුදේ මොකද්ද? රූපයේ අත්ංගමේ මොකද්ද? මෙන්න මේක ගැන හොයන කෙනා මොකද්ද මේ වඩන්නේ? අනිත්‍ය සංඥාව. ඒ විදිහට දේශනා කරනවා. ඔක තියෙනවා මේ මම නිකන් හිතලා කියන එකක් නෙමෙයි. සූත්‍රයක තියෙන එකක් ඔය කියන්නේ. ඒ කියන අනිච්ච සංඥා සූත්‍රය කියලා සූත්‍රයක්. මොකද්ද? අනිච්ච සංඥා සූත්‍රය. ඒ තියෙන ඔය පොත් හරවල බලුවොත් තේයි ඈ. සංයුක්ත නිකායේ තියෙන සූත්‍රය. අනිච්ච සංඥා සූත්‍රය. ඒකේ කියනවා මේ පංච උපාදානස්කන්ධයේ අනිච්ච සංඥාව වඩන්නවා. ඈ? එතකොට අනිත්‍ය සංඥාව වඩනවා කියන්නේ කොහොමද? රූපයේ අනිත්‍ය සංඥාව වඩනවා කියන්නේ කොහොමද කියලා විස්තර කරනවා. රූපය මේකයි, රූප සමුදය මේකයි, රූප අත්ංගමය මේකයි. ඔන්න ඕක දකින්න කෙනා රූපයේ අනිත්‍ය සංඥාව වඩනවා. ඒ විදිහට දේශනා කරලා තියෙනවා. ඔයගොල්ලෝ අනිත්‍ය සංඥාව කියලා හිතාගෙන හිටියේ ඕකද? රූපයක් තියනවා, ওই රූපේ වෙනස් වෙනවා කියන එක නේද අනිත්‍ය කියලා හිතන්නේ? ඈ? අනිත්‍ය අනිත්‍යයි කියලා කියන්නේ? රූපයක් තියනවා, ඔක වෙනස් වෙනවා කියන එක නේද? මෙච්චර කල් වැඩි. දැන් වඩලා තියනද ඇහැ අනිත්‍යයි. නේද? ඇහැ අනිත්‍යයි, ඇහැට පේන රූපය අනිත්‍යයි, ඒ නිසා ඇති වෙන මොකක්ද තියෙන්නේ? ඇයි රූපේ නිසා කියන්නේ නැහැ? මොකද්ද හටගන්නේ? දැකීමේදී ඇති වෙන්නේ ඇයි රූපේ? චක්කු විඥාන. නේද? චක්කු විඥාන. ඇයි රූපයයි නිසා හටගන්නව? චක්කු විඥාන. චක්කු විඥානේ අනිත්‍ය. එහෙම වඩන්න කියලා කියනවා. ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානේ අනිත්‍යයි. කරන්නේ නෙමෙයි. ඔය තුනේ එකතුව කියන කස්සේ අනිත්‍යයි. මේ කස්සේ නිසා යම් කිසි වේදනාවක් හටගන්නවද? ඒකත් අනිත්‍යයි. කියලා මෙනෙහි කරන්න කියනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි අනිත්‍ය කියන්නේ මොකක්ද කියලා දන්නවද? අනිත්‍ය කියන්නේ මොකක්ද? අනිත්‍ය කියන්නේ මතක තියාගන්න බුදුහාමුදුරුවෝ අදහස් කරන්නේ මේ වෙනස් වෙන ස්වභාවය නෙමෙයි. වෙනස් වෙන එකට වචනයක් දීලා තියෙනවා විපරිණාමසයි. වෙනස් වෙන එක. අනිත්‍ය කියන එක විස්තර කරනවා ඒ සූත්‍රයේදී විස්තර කරනවා. දැන් රූපේ අනිත්‍ය දකින්නවා කියන්නේ ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපා අත්තංගම. රූපේ මේකයි රූප සමුදය මේකයි රූපේ අත්තංගමය මේකයි. එතකොට ඔන්න ඕක බලන්න කියනවා ඇහැට. ඇහැ අනිත්‍යයි. ඊළඟට රූපය අනිත්‍යයි. එතකොට ඇහැ අනිත්‍යයි රූපය අනිත්‍යයි කියනකොට මතක තියාගන්න මේ ඇහැ උපදිනකොට තිබුණ විදිහ නෙමෙයි දැන් ඕක තව වයසට යනකොට පේන්නේ නැතුව යනවා. එහෙම දෙයක්ත් තියනවා නේද? හැබැයි ඕක බැලුවට නිවන හම්බ වෙන්නේ නැන්නේ. ඔය වෙනස් වීම දකින්න බුද්ධාගමේ වෙන්න ඕනද? වෙන ආයට පේන්නේ නැද්ද ඕක? මේ ශරීරයේ වෙනස් වෙලා යනවා කියලා පේන්න බුද්ධාගමේ වෙන්නම ඕනද? වෙන ආගමක කෙනෙක්ගෙන් අහුවොත් ඔය ශරීරය වෙනස් වෙන්නේ නැද්ද කියලා මොකද කියන්නේ? වෙනස් වෙනවා. ඔක ඕන කෙනෙකුට පේනවා නේද? පොඩ්ඩක් නොවලින් හිතන කෙනෙකුට වන් පොඩි කාලේ හිටියට නෙමෙයි දැන්. නා තව ටිකක් කාලයක් ගියාම එහෙම නෙමෙයි. මේ ශරීරය වෙනස් වෙනවා. දැන් ඕක පෙර නොඇසූ විරු ධර්මතාවයක් වෙයිද වෙනස් වෙනවා කියන්නේ? ඕන පොඩි ළමෙක්ගෙන් අහුවොත් කියයි ඕක නේද? දැන් බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තේ පෙර නොඇසූ විරු ධර්මතාවයක් නේද? පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. එහෙම කියනවා නේද? ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී කියනවා මේ අවබෝධ කරගත්තේ පෙර නොඇසූ විරු ධර්මතාවයක් පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. එතකොට මේ නිකාං වෙනස් වෙනවා කියන එක නෙවෙයි. වෙනස් වෙනවා කියන එක අපිට ඔය ඕන දෙයක දකින්න පුළුවන්. මේ ගහක පැලයක් ගත්තොත් ඕක ওই විදිහට තියෙන්නේ නැහැ. ලොකු වෙනවා, වෙනස් වෙනවා. පොඩි ළමෙක් ගත්තොත් ලොකු වෙනවා නේද? ඊළඟට වයසට යනවා. හා? ඒ ඔය වෙනස් වීම දකින්න තියෙනවා නේද? ඒ වෙනස් වීම ඔකට වචනයක් දෙනවා විපරිණාම බවට පත් වෙනවා කියලා. තියෙන හැටි නෙමෙයි තව තත්වයකට පත් වෙනවා. ඈ ඊට වඩා දෙයක් දකින්න කියනවා මේ අනිත්‍ය සංඥාව කියනකොට. අනිත්‍ය සංඥාව කියනකොට කියනවා රූපය කියන්නේ මොකද්ද? රූපය හටගන්නේ කොහොමද? හටගන්න හේතු ටික මොනවද? ඊළඟට අත්තංගමේ මොකද්ද? ඔන්න ඕක බලන්න කියන්නේ. ඔකට තමයි අනිත්‍ය සංඥාව කියන්නේ මේ බුදුදහමේ. හරි? එක අහලා නැත්තම් දැන්වත් ඒක දැනගන්න. මේ විදිහට තමයි මේ බුද්ධ දේශනාවේ තියෙන්නේ අනිච්ච සංඥා සූත්‍රය කියලා තියෙනවා. ඒ කියන්නේ මේ රූපේ මොකද්ද? රූපේ හටගන්නේ ඇයි? රූපේ අත්තංගමේ මොකද්ද? ඒ කියන්නේ හට නොගන්නේ කොහොමද? මේ සමුදේ නොයදුනා නම් හටගන්නේ නැහැ. දැන් ඕක ටිකක් ගැඹුරින් බලන්න දැන් ඇහෙත් අනිත්‍ය බලන්න ඕන රූපේ අනිත්‍ය බලන්න ඕන. ඇහැ කියන එකයි ඇහැට අරමුණු වෙන රූපේ. දැන් ඇහැට අරමුණු වෙන රූපය අපි හිතනවා ඇහැට පේන දේවල් ඔක්කොම රූපනේ නේද? අපි හිතනවා ඒවා තියනවා කියලා නේද? තියෙන හින්දා තමයි පේන්නේ කියලා හිතනවා නේද? දැන් මේ ගහක් මේ තේක ගහක් අපට පේනවනේ නේද? දැන් පේන්නේ ඇයි? තියෙන හින්දා. එහෙනම් තමයි අපට හිතෙන්නේ. ඒ එළියේ තියෙනවා ඒ හින්දා පේනවා. දැන් ඕක නුවණින් ටිකක් විමසන්න ඕන ඕක කොහොමමද කියලා. දැන් අපිට මිරිඟුව පෙනුනොත් එහෙම මිරිඟුව කියන්නේ මොකක්ද? වතුර වගේ පේන එකට නේද මිරිඟුව කියන්නේ? එතන පේනවා නේද මිරිඟුව? වතුර වගේ පේනවා. එතකොට වතුර තියනවද ඇත්ත? නැහැ. දැන් මොකද ඒක? පේන නිසා තියනවද? නැහැ. එතකොට හැම එකටම ඕක හරියන්නේ නැහැ නේද? පේන නිසා තියනවා කිව්වට. ඈ? එමත්තව උපමාවක් දුන්නා නේද අර වතුරට එබෙන බල්ලෙක් ගැන. මතකද? දැන් බල්ලා මොකද වෙන්නේ? වතුර ලැබුණාම බල්ලාට මොකද වෙන්නේ? තව බල්ලෙක් ඉන්නවා කියලා හිතලා බුරනවා නේද තරහා. එතකොට ඒ බල්ලා මොකද වෙලා තියෙන්නේ මේ පේන නිසා? ආ පේන නිසා තව බල්ලෙක් ඉන්නවා කියලා හිතනවා. දැන් එතන ඌ රැවටිලා නේද? පියර මිරිඟුව දැකලා වතුර තියෙනවා කිව්වා වගේ රැවටිලා නේද? පේන නිසා තියනවා කිව්වොත් රැවටිලා. පේන ස්වභාවයෙන්ම එළියේ පවතිනවා කියලා හිතුවොත් රැවටිලා නේද? ඇයි එහෙම වෙලා තියෙන්නේ? දැන් මේ අපේ ඇහැට පුළුවන් ද එළියේ තියෙන දේ දැනගන්න? ඔන්න ඔක හොයන්න ඕන දැන්. අපි හිතන් ඉන්නේ නම් පුළුවන් කියලා නේද? ඇස් දෙක තියෙන්නේ එළියේ තියෙන ඒවා දකින්න කියලානේ හිතාගෙන ඉන්නේ. දැන් ඒක නුවණින් දැකීම නෙමෙයි. නුවණින් හොයන්න ඕන ඇත්තටම ඇහැට පුළුවන් ද එළියේ තියෙන දේ දකින්න. මොකද හිතන්නේ? දැන් එහෙම වුණා නම් අර බල්ලා හරියන්නේ නැහැ. බල්ලෙක් ඉන්නා වගේ පේනවා. ඉතින් ඌ කියයි ඒක. ඇහැට පේනවා. එහෙනම් ඒක ඇත්ත කියලා. හැබැයි අපි දන්නවා බල්ලා රැවටිලා කියලා නේද? වතුරට නිබිලා තියෙන. ඡායාවක් තමයි දැකලා තියෙන්නේ. ඒක දැකලා බල්ලෙක් ඉන්නවා කියලා හිතුවොත් රැවටිලා. ඒ බල්ලගේ ඇහි අපේ ඇහි ලොකු වෙනසක් තියනවාද? ඇහි කෘත්‍ය බැලුවොත්, ඇහෙන් කරන වැඩේ බැලුවොත්. බල්ලගේ ඇහි කරන්නේ එළියේ තියෙන ඒවයි ඡායාවක් ඇහැ ඇතුලේ හදනවා. අපේ ඇහි කරන්නේ එළියේ තියෙන දේවල් වල ඡායාවක් හදලා දෙනවා. නේද? ඔය ඡායාව නේද? ඔය හදන ප්‍රතිබිම්බය නේද? අපි දකින්නේ, අපේ හිත දකින්නේ. දැන් ඒ හින්දා නේද හැපෙන්නේ නැති වෙනකොට මොකද කරන්නේ? මේ කාචේ සුද බැඳිලා නම් එහෙම අර ඡායාව හැදෙන්නේ නැහැ. ප්‍රතිබිම්බය හැදෙන්නේ නැහැ. එතකොට මොකද කරන්නේ? එළියේ තියෙන ඒ වගේ හින් පාට ගන්නවද පේන්නේ නැහැ කියලා? නැහැ. ඇහැ සුද කරනවා නේද? කොයින කාචයක් දාන්න ඕන නැත්නම් සුදා අයින් කරන්න ඕන නේද? ඇයි? එතකොට තමයි ඇහැ ඇතුලේ මේ ප්‍රතිබිම්බය හැදෙන්නේ. ඒක හැදුනොත් තමයි හිතට දකින්න පුළුවන් නේද? එතකොට අපි එළියේ තියෙන දේද දැකලා තියෙන්නේ, ඇහැ හදලා දෙන ප්‍රතිබිම්බෙද දැකලා තියෙන්නේ? එළියේ තියෙන දේද දකින්නේ, ඒවයි ඇහි හැදෙන ප්‍රතිබිම්බයද දකින්නේ? ඇහි හැදෙන ප්‍රතිබිම්බනේ දකින්නේ. ඒක හරියට දැන් අර කණ්ණාඩියක් දිහා බලා ඉන්නකොට කණ්ණාඩියේ පේනවනේ ප්‍රතිබිම්බ. එතකොට අපි එළියේ තියෙන රූපේද දකින්නේ හැදෙන ප්‍රතිබිම්බේද? ප්‍රතිබිම්බනේ. ඇහෙන් දකින්නවා කියන්නේ ඔය වගේ වැඩක් නේද? ඇහෙන් හදලා දෙන, ඇහැ ඇතුලේ හැදෙන ප්‍රතිබිම්බේ නේද හිතෙන් දකින්? ඒක නේද දකින්? එළියේ තියෙන දේද දැකලා තියෙන්නේ? එළියේ තියෙන දේ උදව් වෙලා මේකේ හැදුන ප්‍රතිබිම්බේද? ඇහැ නිසා සකස් කරපු ප්‍රතිබිම්බේ. ඇහැ ওই ප්‍රතිබිම්බේ හැදුවේ නැත්නම් අපිට කවදාවත් දකින්න පුළුවන් වෙයිද? බැ. ඇහෙන් දකින්නවා කියන්නේ ඇහැ හදලා දෙන මේ ප්‍රතිබිම්බය දකින්න. නේද? ඒක හරියට දැන් ඔයගොල්ලෝ චිත්‍රපටියෙන් බලලා ඇති නේද? චිත්‍රපටියක් බලන්න ගියාම අපිට ඕන දෙයද දකින්නේ? තිරේ වැටෙන දෙයද? තිරේ වැටෙන දෙයි. නේද? සල්ලි දීලා බලන්න. ඒ වුණාට අපිට ඕන දෙයද තිරේ වැටෙන දෙයද බලන්න. ඒ වගේ මේ ඇහැ කියන ඒ ෆිල්ම් හෝල් එකෙන් බලන්නේ අපිට ඕන දේ නෙමෙයි, ඇහැ හදලා දෙන දේ තමයි දකින්න. ඇහි තියෙන කාචෙන් මේක ඇතුලේ හදන ටික තමයි දකින්නවා නම් දකින්න ඕන නම් ඔබලා ඉන්න පුළුවන්, බලනවා නම් බලන්න පුළුවන්. එළිය තියෙන දේවල් බලන්න බෑ. එළියේ තියෙන දේවල් බලන්න පුළුවන් වුණා නම් ඇහැක් ඕන වෙයිද අපිට? ඇහ නැති වුණත් හිතට ගිහින් බලන්න පුළුවන් වෙනවා. එහෙම බෑනේ නේද? ඇහෙන් දකින්නවා කියලා කරන්නේ ඇහැ හදලා දෙන ප්‍රතිබිම්බේ දකින්න එක. එහෙනම් තමයි ඇහැ පේන්නේ නැති වෙනකොට අපි එළියේ තියෙන ඒවට නෙමෙයි බෙහෙත් කරන්නේ ඇහැට. නේද? ඇහැ තව ටිකක් පේන්න හදාගන්න. මේ පේන්න හදාගන්නවා කියන්නේ ඇහැ ඇතුලේ හැදෙන ප්‍රතිබිම්බේ හොඳට හැදෙන්න සලස්වන එක. අර සමහර වෙලාවට දුර තියෙන ඒවා පේන්නේ නැති වෙනකොට බලනවානේ දුර බලන කණ්ණාඩියකින් නේද? දැන් මොකක්ද කරලා තියෙන්නේ? ඇස් තියෙන එක පැහැදිලි නෑ. මේක පැහැදිලි කරගන්නේ මේ ඇහි තියෙන ප්‍රතිබිම්බේ පැහැදිලි කරලා. අපි එළියේ බාහිරේ තියෙන දෙයට කිසිම වෙනසක් කරන්නේ නෑ නේද? ඇහැ ඇතුලේ එකයි මේ වෙනස් කරන්නේ. එහෙනම් අපි දැකලා තියෙන ඇත්තටම එළියේ තියෙන දෙයද ඇහැ හදලා දෙන දෙයද? ඇහැ හදලා දෙන දෙය. දැන් පොතක් කියවනකොට එහෙම පේන්නේ නැති වුණහම අර කාචකින් එහෙම කියවනව නේද? කාචෙන් බලලා කරන්නේ පොතේ තියෙන එක වෙනස් කරනවද? නෑ. ඇහැ ඇතුලේ හැදෙන එක ලොකු කරනවා ප්‍රතිබිම්බය. කාචෙන් ලොකු කරලා දෙන එක තමයි ඊළඟට ඇහැ ඇතුලේ හැදෙන්නේ. ප්‍රතිබිම්බේ පැහැදිලි කරලා දෙනවා. නේද? ඒකෙනුත් පේනව නේද මේ ඇහැ ඇතුලේ හැදලා දෙයි දැකලා තියෙන්නේ කියලා? ආ හැබැයි අපි විශ්වාස කරන්න පුරුදු වෙලා තියෙන්නේ එළියේ තියෙන දේම දකිනවා කියලා. ඒ වුණාට එළියේ තියෙන දේ නෙමෙයි මෙච්චර කල් දැකලා තියෙන්නේ එළියේ තියෙන ස්වභාවයක් හින්දා එහෙ හැදෙන ප්‍රතිබිම්බ. එතකොට මේ මට්ටමේ ඇහැකින් හැදෙන ප්‍රතිබිම්බය වෙන සතෙක්ගේ මට්ටමේ ඇහැකින් හැදෙන ප්‍රතිබිම්බයට වඩා වෙනස්. මනුෂ්‍ය ඇහැකින් හැදෙන ප්‍රතිබිම්බය සතෙක්ගේ ඇහැකින් හැදෙන ප්‍රතිබිම්බයට වඩා වෙනස් නේද? ඇහි ශක්තිය අනුව ඒක වෙනස් වෙනවා. දැන් උස්සෙක්ගේ වගේ ඇහෙන් අපිට වඩා හොඳට දුර දකින්න පුළුවන්. නේද? අපට එහෙම දකින්න බැහැ. වෙන බල්ලෙක් බලලෙක් වගේ එහෙම සතෙක්ගේ ගත්තාම ඒ වෙනස්. කූඹියෙක්ගේ හැක්කත්තොත් අපි විතර දකින්න බෑ කූඹියක නේද? ඊළඟට සමහර සත්තුන්ට මේ වර්ණ වෙන් කරගන්න බෑ. කළුයි සුදුයි විතරයි මේ. පාට පේන්නේ නැහැ. එක එක පාට පේන්නේ නැහැ. කළුයි සුදුයි විතරයි පේන්නේ. ආ? එතකොට මේ ඇහි ශක්තිය අනුව නේද දැකලා තියෙන්නේ? එළියේ තියෙන ස්වභාවයෙන්ද දැකලා තියෙන්නේ? ඇහැට පේන ඇහෙන් හදලා දෙන දෙයද දැකලා තියෙන්නේ? ඇහෙන් හදලා තියෙන දෙය නේද දැකලා තියෙන්නේ? ඈ? අපි හිතාගෙන හිටියට එළියේ තියෙන දේ දකිනවා කියලා එළියේ තියෙන දේ නෙමෙයි ඇහැ සකස් කරලා දෙන දේ තමයි පේන්නේ දැකලා තියෙන්නේ. නේද? ඔයගෙම නේද කනට ශබ්ද ඇහෙනවා කිව්වට හැම ශබ්දෙම ඇහෙන්නේ නැහැ නේද? අපේ කනට අහන්න පුළුවන් ශබ්ද වර්ගයක් තියෙනවා. දැන් බල්ලන්ට ඇහෙන ශබ්ද අපට ඇහෙන්නේ නැහැ. නේද? ඒ කියන්නේ එළියේ තියෙන ශබ්දෙමද අපි දැනගෙන තියෙන්නේ නැත්නම් අපේ කන අපට සකස් කරලා දෙන මොකක් හරි කන සකස් කරලා දෙන ඒ ශබ්දවලට අදාළ සටහන තමයි අපි අත්දකින්නේ. නේද? අපි හිතුවට එළියේ තියෙන දේම දැනගන්නවා කියලා එළියේ තියෙන දේ නෙමෙයි. මේ කනේ හැකියාව අනුව සකස් කරලා දෙන දේ තමයි අපි දැනගෙන තියෙන්නේ. ඇහි හැකියාව අනුව සකස් කරලා දෙන දේ තමයි දැනගෙන තියෙන්නේ. ඔන්න දැන් රූපය දැනගන්නවා කියනකොට ඔන්න දැන් බලන්න දේවල් ටිකක් තියෙනවා. මොකද අපි මෙච්චර කල් හිතාගෙන ඉඳලා තියෙන්නේ එළියේ තියෙන දේම දැකලා තියෙනවා. ඒකට තේරුම් ගන්න ඕනේ එළියේ තියෙන දේ නෙමෙයි දැකලා තියෙන්නේ. ඇහැ සකස් කරලා දීපු දේ තමයි දැකලා තියෙන්නේ. දැන් දිව්‍ය ඇහක් තිබුණා දෙවි කෙනෙක්ගේ ඇහක් තිබුණා දිවස් කියන්නේ නේ ඈ ඒ ඇස්වලට පුළුවන් දැන් උදාහරණයක් දෙන්න මේ ගහ හරහා බලන්න ගහ විනිවිද බලන්න එ නැත්තම් ওই බිත්තිය ඇතුලේ බලන්න පුළුවන් අපට පේනවාද? අපේ ඇහැට එහෙම පේන්නේ නැහැ නේද? ඒවා විනිවිද දකින්න පුළුවන් දිව්‍ය ඇහැකට. දැන් මෙතන ඉඳන් කියයි ඔය ඔක ඇතුලේ මොනවද තියෙන්නේ, ඉන්නේ කවුද, අරවම යනවා ටික කියලා. එතකොට පෙනීලා තියෙන්නේ එළියේ තියෙන දෙයමද ඇහි හැකියාවනුව සකස් කරලා දෙන දෙය. ඇහි හැකියාවනුව සකස් කරලා දෙන දෙය. එතකොට ඇහැට පේන රූපය කියනකොට අන රූපය පිරිසිඳ දකින්නකොට දැනගන්න දෙයක් තියෙනවා. එළියේ තියෙන ස්වභාවය නෙමෙයි අපි දැනගෙන තියෙන්නේ. ඇහැ සකස් කරලා දීපු ස්වභාවය. එහෙම නැත්නම් අපේ කන සකස් කරලා දීපු ස්වභාවය. නේද? එතකොට අන රූපය කියනකොට දැනගන්න දේවල් ටිකක් තියෙනවා. රූපය කියලා කියන්නේ මේ ඇහැ සකස් කරලා දීපු දේ, හිතෙන් දැනගත්තු දේ තමයි අපි රූපේ කියලා දැනගෙන තියෙන්නේ. ඔය හින්දා නේද ඇත්ත දැනගන්නකම් මිරිඟුව දකින්නකොට වතුර කියලා රැවටෙන්නේ. වතුර වගේ පේනවා, ඉතින් අපිට හිතෙනවා වතුර තියෙනවා කියලා. දැන් ඕක ගැන අදහසක් නැත්නම් මුලින්ම දැක්ක දවසේ වතුර කියලා රැවටෙනවා. නේද? දැක්ක දවසේ ඇත්තටම වතුර තියෙනවනේ කියලා රැවටෙනවා. ඕක අවදාහරි ඉගෙන ගත්තාම තමයි දන්නේ. හැයි වතුර නෙමෙයි වතුර වගේ තේනවා විතරයි. ඒකට ඇහැ කරපු මුලාව අහුවෙනවා ඇත්ත දැනගන්නකොට. ඒකට ඇත්ත දැනගන්නකොට අපි එළියේ තියෙනවයි කියලා විශ්වාස කරපු දේ නෙවෙයි මේක ඇහැ හදලා දීපු දෙයක් තමයි හිත දැනගෙන තියෙන්නේ කියන ඔන්න අදහසකට. ඔය වගේ දැක්මකට එන්න ඕන. ඒක එකපාරට වැටහෙන්නේ නැහැ. උනාට ඕක ආයෙ ආයෙ මෙනෙහි කරන්න තියෙනවා. මොකද අපි පුරුදු වෙලා තියෙන එළියේ තියෙන දේම දකිනවා කියලා. ඕක සංසාරය අපු පුරුද්දක්. දැන් නුවණින් බලන්න වෙනවා ඇහැ කරන වැඩේ මොකද්ද? ඇහැට කරන්න පුළුවන් ඔය බාහිර ඒවා මොනවා හරි උදව් කරගෙන ඇහි ප්‍රතිබිම්බයක් හදලා දෙන එක විතරයි. හිත මෙච්චර කල් දැනගෙන තියෙන්නේ ඇහැ සකස් කරලා දීපු ප්‍රතිබිම්බය. හරි. දැන් අපි උපදිනකොටම ඇහි පාටක් ගෑවිලා තිබුණා නම් රතු පාට වගේ. මුළු ලෝකෙම රතු පාට. නේද? ඒ සමහර උපදිනවා වර්ණන්දතාවයේ දිනනවා කියන්නේ. පාට පේන්නේ නැහැ හරියට. ඒගොල්ලන්ට මේ එක එක පාට වෙන් කරගන්න බෑ. ඈ එතනිනුත් පේනව නේද මේ ඇහි හැකියාව අනුව තමයි මේ දැකලා තියෙන්නේ කියලා. එළියේ තියෙන ස්වභාවයම නෙමෙයි ඇහි හැකියාවට හදලා දෙන දේ තමයි දැකලා දැනගෙන තියෙන්නේ. හරි. ඔන්න ඔය ටික ටිකක් හිතන්න ඕන දැන්. යන්නේ නැගමං ඕක පොට්ටක් හිතන්න. දැන් අපි පොඩි විවේකයක් ගමු. දැන් අමාරුයි නේද වාඩි ඉන්න. පොට්ටක් නැගිටලා වතුර එකක් එහෙම බොනවා නම් ආ බීලා පොඩි විවේකයක් ගමු. සක්මන් භාවනාව ටිකක් කියදෙමු නැගිටලා.